2016 වසරේ 3 මාසේ 31 වෙනිදා භාවනා වැඩසටහන. තප්පරෙන් තප්පරය, විනාඩියෙන් විනාඩිය, පැයෙන් පැය, සතියෙන් සතිය, මාසෙන් මාසේ, වසරින් වසර දින අලුත් වෙවි, වෙනස් වෙවි, ඉස්සරහට ගමන් කරනවා. ඒ ගමන් කරන අතර මේ ලෝකයේ මිනිස්සු සංකල්ප වශයෙන් ගොඩ ගහගත්ත, දෘෂ්ටි වශයෙන් ගොඩ ගහගත්ත හැම දෙයක්ම පසු කරගෙන, අතහැරගෙන යන්ත සිද්ධ වෙනවා. භය ධම්මා සංඛාරා කියන්නේ අපේ එතකොට අපිට අයිති නැති ලෝකයක් තමයි මේ සංකාර කරගෙන ඉන්නේ, සංස්කාර කරගෙන ඉන්නේ. සකස් කරගන්නේ අයිති නැති ලෝකයේ අයිතියක් හැටියට සකස් කරගන්න බලනවා. කෝටි 700ක් 800ක් මිනිස්සු තරඟ වදිනවා මේ ලෝකය මගේ කරගන්න, මගේ ආත්මය කරගන්න, මගේ ජීවිතය කරගන්න, මගේ අයිතිය කරගන්න. යම් යම් අය යම් යම් ප්‍රමාණයක් අයිති කියලා හිතාගෙන ඒක අයිති කරගෙන එයා හිතනවා ඒක මගේ කියලා. එහෙම නැත්නම් හිතනවා ඒක අනුන්ගේ කියලා. මේක තමන්ගේ දෙයක්වත් අනුන්ගේ දෙයක්වත් නෙවෙයි. අයිතිකාරයෙක් නොමැතිව පවතින ලෝකයේ අයිතිකාරයෙක් නිමවනවා, නිර්මාණය කරනවා. එහෙම අයිතීන් ගොඩක් තමයි ඔබ ළඟ තියෙන්නේ. අයිතිකාරයෙක් නොමැති ලෝකයේ අයිතිකාරයෙක් නිම ඉදි කරලා තියෙනවා, නිමවලා තියෙනවා. ඒ වෙන කවුරුත් නෙමෙයි, ඒ අයිතිකාරය තමයි මම. මම හැදුනේ කොහොමද? මම කියලා කෙනෙක් නෑ. මම හැදුනේ කොහොමද? සකස් කරපු දෙයකට දීපු නම. දැන් ලී කෑලි ටිකක් එකතු කරලා ගහක් උඩ පොඩි පැලක් ඇදුවොත් ඒකට දෙනව නමක් මොකද්ද? අට්ටාලය. එහෙම නැත්නම් පැල කියලා නමක් දෙනවා. පැලක් තිබුණද එතකොට සකසනකොට ලී කෑලි ටිකක් දාලා ඊට පස්සේ ඒක කට්ටාලේ වලට පත් වෙනවා. සෑම විටම යම් කිසි රාශියක් එකට එකතු කරලා ඒකට දෙනවා නම ඒකේ අයිතියක් දැනෙන්න පටන් ගන්නවා. මම කියන්නේ ඒ වගේ දෙයක්. කොහොමද මම හැදෙන්නේ? අසකරණාසේ දිව ශරීරය මන කියන මෙන්න මේ ඉන්ද්‍රයන් සියල්ලගේම වේගවත් ක්‍රියාවලිය තමයි මම. වේගවත් ක්‍රියාවලියේ ඇතිවන විද්‍යුත් බලය තමයි මම. ඒ බලය මොනවද කරන්නේ ඔබට? ඔබව විවිධ දුක්ඛ දෝමනස්යන් වලට පාත්‍ර කරන්නේ විද්‍යුත් බලය. දෙයක් නැහැ, සාධකයක් නැහැ, තියෙන තැනක් පෙන්වන්න බෑ. නමුත් ශක්ති ස්වභාවයක් ගොඩ නැගිලා තියෙනවා. දැන් අපි හිතමුකෝ මේ විදුලිය කියලා, කරන්ට් එක කියලා. ඒක මේ ලෝකෙ කොයිකකවත් තියෙන දෙයක් නෙමෙයි, යම්කිසි හේතුකාරකයක් නිසා නිපද වෙන ශක්ති විශේෂයක්. නිපද වෙන ශක්ති විශේෂයක්. හඬ කියන්නේත් ඒ වගේ දෙයක්. හඬ කියන්නේත් ඒ වගේ දෙයක්. මේ ශක්ති විශේෂය. දැන් බලන්න මිනිස්සු ක්‍රමානුකූලව සංවර්ධනයත් එක්ක අදහස් හොමාරු කරගන්න, කතා කරන්න ඉගෙන ගන්නවා. ඒ තැන්වල දිව කෂ්ඨණය වෙනකොට යම්කිසි ධ්වනි ශක්ති ස්වභාවයන් විවිධ ස්වරූපයෙන් පිට කරන්න මනුෂ්‍යයා දක්ෂ වෙලා තියෙනවා. ඒ සියලුම ධ්වනීන් ශක්තින් වලින් අපි යම් යම් දැනුම් අවදි කරනවා. ඒ මිනිස් දේවලේ ලක්ෂණය. ඒ හැම දෙයක්ම හුදු ශබ්ද පවණයි. භාෂාවක් කියලා එකක් නැහැ, තියෙන්නේ ශබ්ද. ඒ ශබ්ද වලට අපි යම් කිසි සංඥා රූපයක් ලබා දුන්නොත් ඒ සංඥා රූපේ අවදි වෙනවා. අපි තව භාෂාවක් ඉගෙන ගන්නවා කියලා කියන්නේ ඒ භාෂාවේ අපි සංඥා රූප ඉගෙන ගන්නවා. සංඥා රූප ඉගෙන ගන්නවා. ඉගෙන ගත්තාම මේ වචනේ ඇහෙනකොටම මේ කියන්නේ මෙන්න මේ රූපයට ක්‍රියාත්මක වෙන්න ඕන. මෙන්න මේ ක්‍රියාපද්ධතියට තමයි මේ වචනේ කියන්නේ. ඊට පස්සේ ක්‍රියාපද්ධතියේ නියැලෙන්න ක්‍රියා කරන්න අපි පුරුදු වෙලා ඉන්නවා. ගෝ කිව්වොත් යන්න, කම් කිව්වොත් එන්න පුරුදු වෙලා ඉන්නවා. මේ සත්‍යයක්, මේ යථාර්ථයක්, මේ මගේ ආත්මය, මීට වඩා එහා දෙයක් නැහැ කියලා හිතන එක තමයි අවිද්‍යාව. හොඳින් තේරුම් ගන්න, මේ සත්‍ය නොවේ, මේ යථාර්ථය නොවේ, මේ මගේ ආත්මය නොවේ, මීට වඩා දෙයක් ඇත. ඒකට කියනවා අපි ඉන්ද්‍රිය විෂයට වඩා දෙයක් ඇත. මට දැනෙනවා මම විඳිනවායි කියන සීමාවට වඩා එහා දෙයක් ඇත. මට තේරෙනවායි කියනවට වඩා දෙයක් ඇත. ඇත්තදනේ මම අවබෝධ කරගන්නවායි කියන දෙයට වඩා දෙයක් ඇත. මට දැනෙනවයි කියන උට වඩා දෙයක් ලෝකේ ඇත. ඒකට මේ දැනුමම යථාර්ථයක් කරගෙන, මේ දැනුමම ආත්මය කරගෙන වාසය කරන්න අවශ්‍ය නැහැ කවුරුත්. ඒකට මේ දැනුමේ තියෙන හිස් බවත්, මේ දැනුමේ යථාර්ථයක් නැති බවත්, මේ දැනුම තුළ විමුක්තියක් නැති වගා හරියට තේරුම් ගත්තහම අපිට හැකියාව තියෙනවා අපි සන්තක මේ මම කියලා ගොඩ ගහගත්ත දේවල් ලිහිල් කරන්න, පුරුල් කරන්න, මුදා හරින හැකියාව ලැබෙන. අන්නේ මුදා හරින තැන තමයි ඔබේ විමුක්තිය සංසිඳෙන්නේ. මුදා හරිනවා කියනට වැඩිය හොඳයි මුදා හැරෙන. ගඟක් ගලා යනවා වාගේ දෙයක්. ඒක කරන්නේ කරවන්නේ නැහැ නේද? ගඟක් මැස ගැනීම, ගලා යෑම කරන්නේ කරවන්නේ නැති දෙයක්. ඒකට කාට හරි සරුවක් දාගෙන වතුර අරින්න වහන්න පුළුවන්. නමුත් ගඟක ස්වභාවය තමයි කරන්නේ කරවන්නේ නෑ, ක්‍රියාවලියක් තියෙනවා. ආන්න ඒ වගේ අතහැරීමකුයි අවශ්‍ය කරන්නේ. ගඟක ගලා යන ජලයේ වාගේ අතහැරීමක්. කෙන අදහස් වෙන්නේ පුජ්‍යලයාට කවදාවත් අතහරින්න බෑ. පුජ්‍යලත්වයේ කොච්චර උත්සාහ කළත් අපි මේ සාමිනාන්සේලා අපි ඔක්කොම එකතු වෙලා මතක් කළාට මේ අතහරින්න කියලා අතහරින්න බෑ පුජ්‍යලයට. හේතුව එවැනි විෂයක් පුජ්‍යල ඥාණයට නැත. කන්ද කතාව අතහැරීම කියන විෂයක් පුජ්‍යල ඥාණයට පුජ්‍යලත්වයට දන්නේ නැත. අතහරින්න ගියපු ගමන් එයා කරන්නේ මොකද්ද? ගැටෙනවා. ඔන්න පුජ්‍යලයා කරන වැඩේ. අතහරින්න ගියපු ගමන් යමක් ඒකට එක්ක යා මොකද කරන්නේ? තරහ වෙන එක, ගැටෙන එක. එහෙනම් මේ සමාජයේ අපි අත්හරින්න කියලා කෑ ගහන තරමට මොකද වෙන්නේ? ගැටෙන මිනිස්සු වැඩි වෙලා තියෙනවා. ගැටෙන මිනිස්සු වැඩි වෙලා. ඒ නිසා කිසි විදිහක කියලා වැඩක් නැහැ මේගොල්ලන්ට මේක අත්හරින්න කියලා. හේතුව අත්හැරීම කියන එක හඳුනන්නේ නැහැ පුජ්‍යලත්වය. මමත්වයේ අත්හැරීම හඳුනන්නේ නැහැ. අත්හැරීම හඳුනන්නේ මාර්ගඵලලාභීත්වයෙන් එහාට. ඒගොල්ලෝ විතරයි අත්හැරීම හඳුනන්නේ. ඉන්නහා සියලු දෙනාම හඳුනන්නේ ගැටි. සංඥාවක් දැඩි කර ගන්නවා. ඒ දැඩි කරගත්ත සංඥාවෙන් නිත්‍යව පාලනය කරන්න උත්සාහ කරනවා. ඒ නිසා මොකද වෙන්නේ? දිනෙන් දින අපි විවිධ හැඩයන් වලට ජීවත් වන්න උත්සාහ කිරීම තුළ පීඩාව කියන එක වැඩි වෙනවා. දැන් ගෙදර ටිකක් හයියෙන් කතා කරන කෙනෙක් ඉන්නවා. ඒ හයියෙන් කතා කරන කෙනා පාලනය කරන්න නම් ඔබ ඊට වඩා හයියෙන් කතා කළ යුතු නේද? ඊටත් වඩා හයියෙන්. දැන් ළමයි පාසලේ කෑ ගහනවා. ගුරුතුමිය, ගුරුවරයා ඒ ළමයි නිශ්ශබ්ද කරන්න මොකද කරන්නේ? ඊට වඩා 3-4 ගුණයකින් විශාල කෑ ගැසීමක් කළා ළමයින්ට. නිහඬ වෙන්න කියලා කියනවා. එතකොට ඒ කෑ ගැසීමත් අතර මේකත් කෑ ගැසීමක් බවට පරිවර්තනය වෙනවා. ඒ වාගේම අපේ එක මානසික ස්වභාවයක් පවතිනකොට ඒ මානසික ස්වභාවයටපත් කරන තව මානසික ස්වභාවයක් නිර්මාණය කරනවා. ඊට වඩා ප්‍රබල මෙන්න මේ ආකාරයෙන් එන්න හඬ ශක්තිය බලය වැඩි කරන මානසිකත්වය මිනිසයා බිහි කරගන්න පුරුදු වෙනවා. ඒක තමයි ස්වභාවය. දැන් නපුරු මිනිස්සු ඉන්න පළාතක යම් කිසි පිරිසක් නපුරු වීම නිසා ඒ නපුරු මිනිස් පාලනය කිරීමට අනිත් මිනිස්සුත් මොකද කරන්නේ? අනිත් මිනිස්සුත් නපුරු වෙනවා. ඉතාලම සැහැල්ලුවෙන් සොඳුරු සිත්තරින් වාසය කරන පළාත්වලදී නපුරු මිනිස්සු නැහැ. ඒ මිනිස්සුත් මොකද වෙන්නේ? අනිත් අයත් හරිම මෘදු මොළොක් සිව්මැලි මිනිස්සු වෙනවා. එහෙම දෙයක් වෙනවා. එහෙමනම් අපේ සිතුවිලි අතර අපි තව තව සිතුවිලි අපි පාගන්න උත්සාහ කළොත් ඒ සිතුවිලි අපි එසාපි තව තවත් මෘදුරු වෙන්න සිද්ධ වෙනවා, නපුරු වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා සිතුවිලි අරමුණු වලින් අරමුණු පාගා දැමීමක් යටපත් කර ගැනීමක් සිද්ධ කරන්නේ අවබෝධය තුළ නිදහස් කිරීමක්, ස්වභාවික අතහැරීමක්, අතහැරෙන්නට ඉඩහැරීමක් කරන අපූර්වත්වයේ සංඥා නොගෙන අතහැරීම දැන් වෙන මේක හරි වැදගත් කාරණා. මොකද සංඥානුගෙන අතහැරීම. ඇයි එහෙම වචනයක් සංඥාන්සි භාවිතා කරන්නේ? අනිත් සියලුම දෙනා ඒ අතහැරීම පුරුදු කරන්නේ සංඥාව කරා. සංඥා වේමයි සංඥාව යටපත් කරා. දැන් යමෙක් කියන මොනවා හරි දෙයක් කියන පුළුවන්. මම ඒ දේ අතහැරියා. අපි එක පාට අහන ප්‍රශ්නේ තමයි ඇයි ඔබ ඒ දේ අතහැරියේ? එතකොට කියන්නේ නැද්ද ලොකු සංඥා පෙළක් කියන්නේ නැද්ද? පුජ්‍යලෙක් නම් ඒ පුජ්‍යලයාගේ මේකයි 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 தත්වය. සතෙක් නම් ඒත් එහෙමයි. භාණ්ඩයක් නම් ඒත් එහෙමයි. ඒක කැඩුනා. ඒක නැති. ඒක නිසා අත්හැරලා දැම්මා. අනග්‍රහිත චිත්තෝ ධානං දේති. ධානය අල්ලන්නේ නැතුව දෙනවා. අල්ලන්නේ නැතුව දන් දීමයි බුදුහාමුදුරුවන්ගේ දානය. මොන දානයත් අල්ලන්නේ නැතුව දෙන්න. කෑම දන් දුන්නත්, මුදල් දන් දුන්නත්, කෙලෙස් දන් දුන්නත්. ඒක ලේසි නෑ. අනග්‍රහිත චිත්තෝ දානං දේති කියන එක දෙන්න ලේසි නෑ. ඒක හරි අමාරු දෙයක්. ඒක අධ්‍යාත්මික ලෝකයේ තුන ගහණයක් වෙනවා. කොහොමද ග්‍රහණයකින් තොරව දන් දෙන්නේ? සංඥාවක් ගන්නෙ නැතුව අතහැරීම. සංඥාවක් ගත්තොත් ඒක යම් සංස්කාරයක් ගොනු වෙනවා. කමන්නේ ධානයකින් රැස් වෙන සංස්කාරය හොඳයි. මොකද පුණ්‍යාවි සංස්කාරය. පුණ්‍යාවි සංස්කාරයක් එකතු වෙන. ඒකට විපාකයක හොඳයි. නමුත් ඊටත් වඩා ප්‍රබලයි පුණ්‍යාභි සංස්කාරයත් අපි දන් දෙනවා. ඒකට කියනවා අපි පිනක් දන් දෙන පින්කම් කරන පින්වන්තයෝ පින්වතුන්. දැන් ඇත්තන්ට ගොඩාක් පින් කරන්න කියලා කියනවා මිසක් පින දන් දෙන්න කියලා කිව්වේ නෑනේ නේ. කුසල් රැස් වෙන්න නම් පින දන් දෙන්නම ඕන. ඔබ කටින පින්කමක් කරනවා. කවුරු හරි මිනිස්සෙක් ඇවිල්ලා කියනවා අනේ ඔය මුළු කටින පින්කමේම පින මට අනුමෝදන් කරන්න. අපි සියක් නමක දානයක් දෙනවා. දානයක් දීලා ඉවරුනහම කියන ඇවිල්ලා අනේ ඔය සියක් නමකට දුන්නු දානේ පින මට අනුමෝදන් කරන්න. ලෝභ හිතෙනවද නැද්ද? මම මේ බොහෝ අමාරුවෙන් මෙච්චර රැස් කරේ ඔබට දෙන්නද කියලා. ඒ වුණාට අපිට අපේ හිතේ තියෙන ශක්තිය තව ගොඩාක් වැඩි වෙන්නේ ඒ පිනත් අපි දන් දුන්නොත් තමයි. ඒ පිනත් අපි දන් දෙන්න ඕන. සායන හස්සට දානයක් ගෙනල්ලා පූජා කරන පිනක් සිද්ධ වෙනවා. කවුරු හරි ඇවිල්ලා කියනවා අනේ සායන හස්සට පූජා කරපු පින මට අඩුවක් නැතුව ඔක්කොම ටික අනුමෝදන් කරන්න. එතකොට පිනට ලෝභ වෙච්ච කෙනෙක් තමයි මොකද හිතන්නේ? එයා හිතනවා මම මෙච්චර අමාරුවෙන් හදාගෙන ඉල්ල පූජා කරපු දාන පින් ටික මට දෙන්න. ඔයත් ඕන ඒ වගේ පිනක් කරගන්න. ඒ නිසා පිනට ලෝභ වුණොත් ඒ පින අල්පයි. මහත්ඵල මහානිසංස වෙන්න නම් අපි පිනක් දන් දෙන්න ඕන. ඉගෙන ගන්න තිබුණේ නැහැ නේ. පිනත් අත්හරින්නේ නැහැ කියාව තියෙනවා. පුණ්‍යාදී සංඛාරවල පැටලිච්ච බෞද්ධය තමයි ලෝකෙම අපි ගොඩක් කලාට දකින්නේ. දුම විදියට පිනට හරි ලෝභයි. එන්ට වලි. එන්ට ලෝභ වෙන්න හොඳ නැහැ. පින් රැස් වෙන්න ඕන, පිනක් දන් දෙන්න ඕන. ඒක තමයි පිරිසුදුකම. හරියට හිතට පිරිසුදු කාරකයක් දාන්න ඕන. පිරිසුදු කාරකයක් එක්ක හිත පිරිසුදු කළා අයින් කරනවා, අත්හරිනවා. ඒක තමයි හිතේ පිරිසුදුකම කියන එක රැඳෙන්නේ. එහෙම නැත්නම් පිරිසුදු කාරකේ මේකට දාලා පිරිසුදු කාරකේ තියාගත්තාම ඒක හිතේ සබන් ගාලා හොදන්නේ නැතුව එන මිනිස්සෙක් වගේ. තමන් දා ගන්නත් එක සමන් වලින් තමන්ගේ ශරීරය පිරිසිදු කර ගන්නවා. ඒ වගේ පින කියන්නේ පිරිසිදු කාරකයක්, ඒ පිරිසිදු කාරකයක් ඉවත් වුනහම තමයි පිරිසිදුකම කියන එක ඇති වෙන්නේ, අතහැරීම කියන එක ඇති වෙන්නේ. අතහැරීමත් අතහරින්න ලද දෙනෙකුට තේරෙන්නේ නැති ප්‍රශ්නේ ඕක තමයි අහගන්න. සාර ඔක්කොම තේරෙනවා මේ. ඔය අතහැරීම අතහරින්න කියන එක තේරෙන්නේ නැහැ. ඒ සාරේ අමාරු කාරණයක් තේරුම් ගන්න. කොහොමද අතහැරීම අතහරින්න? අතහැරීම යනු ක්‍රියාවලිය. අතහැරීම යනු පුජ්‍යල බලෙන් පවත්වන දෙයක්. අතහැරීම යනු සංඥාව. අතහැරීම යනු සංකාර. අතහැරීම යනු විඥාන. එහෙමනම් මේ වෙනකොට පංච උපාදානස්කන්ධය ඇවිල්ලා පැල් බැඳගෙන ඉන්නේ කොතනද? අතහැරීම කියන තැන. ඔබ දෙතන රූප තියෙනවා, වේදනා තියෙනවා, සංඥා තියෙනවා, සංකාර තියෙනවා, විඥාන තියෙනවා. දැන් අතහැරීම කියන තැන පැල් බැඳගෙන ඇවිල්ලා ඉන්නව නතර වෙලා ඌඩංග හෝඩාරං ගහගෙන ඉන්නව කවුද? පංච උපාදානස් කම්. එතනම පංච උපාදානස්කන්ධය එනවා. අතහැරීම අතහරින්න කියලා කියන්නේ ඔබට ආයෙ අල්ලා ගැනීම ආරම්භ කරන්න කියන එක නෙමෙයි. අල්ලා ගැනීම අනිවාර්යෙන් දුරු කරන්න ඕනේ. එතකොට එනවා අපි අතහරින්න කියන තැනට. අතහැරීම කියන දුරු කරන තැන ආයෙ තව අතහැරීමක් හෝ අල්ලා ගැනීමක් ඉතුරු කරගන්න බැහැ. එතකොට අල්ලා ගැනීමත් අත්හැරීමක් නොමැති තැන මොකද ප්‍රයාවලිය? අන්න ඒක තමයි ඔබ හොයා ගන්න ඕන කාරණා. හැරීමත් අල්ලා ගැනීමත් නොමැති තැන කුමන්ද ක්‍රියාවලිය? ඒ ක්‍රියාවලියේ ඒ ස්වභාවය ධර්මය ඔබේ මනසින් මතු කරගන්න, අධ්‍යාත්මය තුළින් මතු කරගන්න. ඕම හැමින් කලබලයට බෑ. එදි කට්ටක් අහුලනවා වගේ වැඩක්. ඉලක්කයට දුන්නකින් ඒ තලකින් විදිනවා වගේ වැඩක්. හරි පරිස්සමින් කරගත්තේ නැති වුණොත් ඉලක්කය ඔබට අහුවෙන්නේ නැහැ. හරියට ඉලක්කගත කරගන්න. කොහොමද අපි අල්ලා ගැනීමක් අතහැරීමක් අත්හැරියාම අතහැරිය අතහැරීමත් අත්හැරියාම මොකද කප්පේ? ධර්මයේ තේරුම් ගන්න අපි පුළුවන් තරම් අපේ මනසට සමීප වෙන්න ඕන. ඒ සාධ්‍යාත්මික පරිශනේ හරියටගත් වෙනවා. කොහොමද අපේ මනසට සමීප ධර්මයේ තේරුම් ගන්න කියලා? ගත්ත දේවල් වල ඇති බොරුව ගන්න දෙයක් තියෙනවා නම් ඒ ගන්න දේ තුල තිබෙන බොරුව තේරුම් ගන්නට පස්සේ ඔබ නොවි නැත්නම් මම නොවි මේ ලෝකේ යම් ස්වභාවික වස්තුවක් බවට පත් වෙනවා. ස්වභාවික ධර්මතාවයක් බවට පත් වෙනවා. නැත්නම් ඔබ ස්වභාවික කෙනෙක් බවට පත් වෙනවා. කියන්නේ පුජ්‍යලත්වය යම් කෙනෙක්ගෙන් ගිලිහි ගියොත් දුරු වී ගියොත් එයා ඊළඟට එතන ඉඳලා ඒ ජීවිතේ පුජ්‍යල ජීවිතයක් නෙමෙයි එතන තියෙන ස්වභාවික පැවැත්ම. ස්වභාවික ජීවිතයක් තමයි එතන තියෙන්නේ. එයාට තියෙන අමුතු සීලයක්. හොඳ බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ ආරි ධර්මයක් වශයෙන් තියෙන අමුතු සීලයක්. අත්ූපනායක ධර්ම හැටියට සීලේ හැටියට පවතින සීලයක් පවතින කියන්නේ තමන්ට තමන් සංවේදීව බලනොත් එතනින් ලෝකේ තේරුම් ගන්නවා. එතනින් ලෝකේ පවතිනවා. එතන ස්වභාවික තත්ත්වයක් තුළ හටගන්නා වූ ස්වභාවික සිල්වත්කමක් ස්වභාවික අනන්ත වූ සිල්වත්කමක් එතන පිළිටනවා. ඒ සීලේ වෘත සීල නෙමෙයි. සහයි සීලවතං හෝතු උපජ්ජන්ති තථාගත අටක්කරා තීන පද සම්බුද්ධ වෙන ප්‍රවාසය. කොයි වෙලාවකවත් මේ සීල වෘත නැහැ. තියෙන්නේ ආර්යකාන්ත සීලය. මේ ස්වභාවික පැවැත්මයි අපි මේ උදාකර ගන්න උත්සාහ කරන්නේ. ඉතින් ඔබ තුල ඔබ ස්වභාවයට ඉඳ දෙන්න මේ ලෝකෙ හැමෝම මේ ස්වභාවය මගේ කරගන්න උත්සාහ කරද්දී ඔබ ස්වභාවය ස්වභාවයක් හැටියට පිළිගැනීමට ඔබ ස්වභාවයක් බවට පත්වීමට කැමැති වීමත් කියන කාරණය තමයි අනුගමනය කරන්නේ. එතකොට අනුසෝතගාමි ප්‍රතිපදාවය කරන වැඩේ තමයි මේ ස්වභාවිකදී ස්වභාව ධර්මයේ මගේ කරගන්න හදන තැන. අපි මගේ කරගත්ත දේවල් ටික අපි ඒක සබාධමට අයිති දෙයක් කියලා ඇත්ත පිළි අරගෙන සබාධමට අත්හරිනවා. මරණය කියන එක වල්ලගෙන ඉන්නවනම් මරණය අත්හරින්න එතකොට ඔබ මැරෙන්නේ. නැවත මරණය මරණය කියේ ලොකු ප්‍රශ්නයක් දාගෙන තියෙනවා නේද? මරණයට වේදන් කරන්න දැම්ම ඉඳන් සල්ලි එකතු කරන මරණ ආධාර සමිතියක්. හරි බුදුම මහ බුදුම විශ්ෘතියක් ඉන්නේ. ජීවන ආධාර සමිතියනේ මරණ ආධාර සමිතිය තියෙනවා. ඉතින් මැරෙනවට මේසු දැම්ම ඉඳලම ප්ලෑන් කළා. මරණය අත්හරින්න එවිට ඔබ මැරෙන්නේ නැත. මැරෙන දේවල් අත්හරින්න එවිට ඔබ මැරෙන්නේ නැත. මරණය ඇඟේ වැඳගෙන නින්න මිනිස්සු මරණය අත්හරින්න එතකොට මැරෙන්නේ නැත. ජීවත් වෙන්න කෙනෙක් නැති තැන මැරෙන්නේ කවුද? ජීවත් වෙන්න කෙනෙක් නැති තැන මැරෙන්නේ කවුද? අමරණීය වන්න නොමැරෙන කෙනෙකු වන්න. ඒක අමරණීය කියන්නේ ඒක නොමැරෙන කෙනෙක් කියන එකයි අදහස. අමරණීය අමර කියන්නේ මැරෙන්නේ නැති. බුදුරජාණන් වහන්සේලා අමරණීය. මේ ධර්මයේ තේරුම් ගත්තා නම් ඒ සියලු දෙනා මේ සියලු ශාස්ත්‍රවරු අමරණීයයි. ඒකද යේසුස් වහන්සේ තේරුම් අරගෙන හිටියා නම් කතා කරන්නේ ජීවමානයි කියලා අමරණීයයි. මේක නබිතුමා තේරුම් අරන් හිටියා නම් යා මරණීය අමරණීයයි. මරණින් පස්සේ දෙයියත් එක්ක එකතු වීමක් නිවනත් එක්ක එකතු වීමක් නෙමෙයි තියෙන්නේ. ජීවත් වෙලා ඉද්දී මේ දෙවියන් ස්වභාව ධර්මය නිර්වාණය රක්මලෝකය හරි කියලා මොනවා හරි දෙකින් ඒ සංඥා කරගන්නා වූ ස්වභාවිකත්වයට ඔබේ සැබෑ අයිතිය සැබෑ අයිතිකාරයටම බාර දෙන තැන ඔබට අයිති වෙන සදාතනික අයිතිය. මොකද ඔබේ සදාතනික අයිතිය ඔබට මේ ලෝකේ එක දෙයක් විතරයි අයිති නැත්තේ, අනිත් ඔක්කොම ඔබට අයිති, අනිත් සියල්ලම ඔබට අයිති, එකම එක දෙයක් විතරයි ඔබට අයිති නැත්තේ. මොකද මේ ලෝකේ එකම එක දෙයක් ඇරෙන්න අනිත් සියල්ලම ඔබට අයිති. මොකද්ද ඔබට අයිති නැති දේ? ඔබට ඔබ අයිති නැත. ඔබට ඔබ අයිති නැති බව හැරුණාම අනිත් සියල්ලම ඔබට අයිති. මොකද ඔබට අයිති නැත්තේ? මට මම අයිති නෑ. හැබැයි අනිත් සියල්ලම මට අයිති. දැන් ඉතින් හැන්ද නැතුව බෙදා ගන්නකො නේ, හැන්ද නැතුව බෙදා ගන්න විදියක් නෑ. ඒ කියන්නේ මම කියලා ගන්න තැන ලෝකෙම අයිතියක් හැදෙනවා. මම නැති වෙනකොටම ලෝකේ අයිතිය නැති වෙලා යනවා. බලන්න මොන තරම් මිහිරි ලස්සන ධර්මයක්. විවේකය උපදවාගෙන වාසය කරන්න, චිත්ත විවේකය, කාය විවේකය, විවේකය උපදවාගෙන වාසය කරන්න. මේ විවේකව ඉන්න බැරි කතියනේ නලියනවා. මම දකින්නේ දැන් දැක්ක දවසක් මේ හොරි හැදිච්ච බල්ලේ මුළු ඇඟ පුරාම හොරි හැදිලා තියෙන මේ පැත්තරෝ මේ යනවා ඕම ගිහලා ආය අනිත් පැත්තරෝ මෙතන ආය යනවා. දවස බැලුවාම මේ බල්ලගේ වැඩේ දුවනවා. ඇයි දුවන්නේ? නලියනවානේ. අර හොරි හැදෙනවා වගේ නලිය. ඒකම තමයි වෙන්නේ මට පාඩ ගියාම. බැනගෙන දාගෙන කොටාගෙන හොර ජරිදී ගාගෙන නේ මිනිස් දුවන. ඇයි හැමෝටම හොරි හැදිලා මානේදී මේ කෙලෙස් මේ තණ්හාව හොරි වෙණී කියලා උපමා කරලා තියෙනවා. එකක් අහනවා අනිත් එක නලියනවා. නලියනකොට මොකද කරන්නේ? හැම තැනම දුවනවා. අපිට නම් එහෙම නැලින්නේ දානු හරනවා. විවේකයෙන් පහසුවෙන් ඉන්නවා. බනහන්න කැමති නම් කෙනෙක් කියන එපයි කියලා හිතනවා නම් මොනවාන්න ආහන්න නැතුව ඉන්න කියලා කියනවා. වැරදි කිව්වොත් ඒකත් බාර ගන්නවා, හරි කිව්වොත් ඒකත් බාර ගන්නවා. ඒ වරගෙන ඔක්කොම ගිහලා ඩස්ට්බින් එකට දානවා. ඒ තම විවේකයෙන් ඉන්න. තායන මොනව දුන්නත් ගන්නවා. පාවිච්චි කරන්න නැත්නම් ඩස්ට්බින් එකට මේ සැරේ දානවා. ඒක වැඩි. ලෝක හදන්න ඕනක් නැහැ, තමන් හැදෙන්න ඕනක් නැහැ. එතනින් අවදි වුණාම හදන්න දෙයක්වත් නැහැ, හැදෙන්න දෙයක්වත් නැහැ. එයාට හැදෙන්න ඕන හැම දෙයක්ම හැදිලා, දැනගන්න ඕන හැම දෙයක්ම දැනගෙන, අවබෝධ කරගන්න ඕන හැම දෙයක්ම අවබෝධ කරගෙන, ප්‍රහාණය කරන්න ඕන හැම දෙයක්ම ප්‍රහාණය කරලා අවදියක් එතනින් සිද්ධ වෙනවා. ඊට පස්සේ ආය හදන්න දෙයක් නැහැ. හැදිලා අවසන් වුණාට පස්සේ හදන්න දෙයක් නැහැ. චිත්ත විවේකය නැති නිසා හැමදාම මනුස්සයට අභියෝග ඕන. අභියෝග නැතුව, ප්‍රශ්න නැතුව මේ මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් කියලා හිතනවද? කුඩු කුඩුකාරයෙකුට කුඩු නැති වුණාට වඩා ඇඟේ අමාරුවක් හටගනව, ප්‍රශ්න නැති වුණොත්. මේ සමාජයේ මිනිසුන්ට ගැටලු නැති වුණොත්, ප්‍රශ්න නැති වුණොත්, අභියෝග නැති වුණොත් කුඩුකාරයෙකුට කුඩු නැති වුණාට වැඩිය අමාරු තියෙනවා. සාමාන්‍යයෙන් අපි දැකලා තියෙන කුඩු අවුස්ස සමහරලාට දැකලා තියෙන පාරවල් ලයින් වැටිලා ඉන්නවා. හැබැයි මේ පේන සම්පූර්ණයෙන්ම කඩාගෙන ඊට පස්සේ අපිට පේනලා තියෙනවා රාමුදු කුඩුකාරයෙක් කියලා. මොකද අපිට මේ වෙනුවෙන් කියන්න පුළුවන් සෑහෙන විඩාබරකින් අවිද ගන්න බැරුව වෙවුලමින් ඔහු ඉන්නවා. ඒහා සමාන මිනිසුන්ගේ ප්‍රශ්න නැති වෙනවා. ධර්මයේ තේරුම් ගන්න නැතුව ඉන්න මිනිස්සුන්ට ප්‍රශ්න නැති වුණොත් වෙන දේවල් ප්‍රශ්න තමයි. කුඩු වර්ගයේ ප්‍රශ්න තියෙනවා. ධර්මයේ තේරුම් ගත්ත කෙනෙකුට එයා විවේකී ආගෙන කෙනෙක්. විවේකය ආගෙන කෙනෙක් එයා මේ කාර්ය බහුලත්වයේ යගෙන කෙනෙක් නෙමෙයි. මොනතරම් කාර්යයන් වල යෙදුනත් එයා විවේකයෙන් තමයි යෙදෙන්නේ. එහෙම ගුණයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ. මොනතරම් සේවයක යෙදුනත් ඒ විවේකයෙන් තමයි යෙදෙන්නේ. කවුරු කිව්වත් ඔය මෙහෙම අධික ලෙස කියලා එහෙමත් නැහැ. බුදුරජාණන් වහන්සේලාගේ චිත්ත විවේකය සහ කාය විවේකයේ සුරකින අන්දමින් තමයි බුදුරජාණන් වහන්සේලා ඒ යම් සේවා ධර්මයකත් ඉදිරියට තියෙන්නේ. ඒ නිසා මේ ලෝකයේ මිනිස්සු ගැටලු අභියෝග හොයනවා. එහෙම නැතුව ඉන්න බෑ. ඒ හේතුව සිඳු මං දන්නේ. සිඳුම හැටියට දකින්නේ දුවන එක. තමන්ට තමම තේරුම් ගන්න බැරි වුණාම, තමන්ට මොකද්ද වෙලා තියෙන්නේ කියලා තේරුම් ගන්න බැරි වුණාම, අර පෙට්‍රෝල් ඇදුණු බල්ලා වගේ දුවනවා, හොරි හැදිච්ච බල්ලා වගේ දුවනවා. සමාජයේ සමස්ත මිනිස් සමාජයේම අන්න ඒ වගේ දිවිල්ලක් දුවනවා. දුවල ඔය බල්ලා කවදද හරි ආයි එනවා පෙට්‍රල් වැඩිච්ච තැනට. දැකලා නැද්ද බල්ලට පෙට්‍රල් ගහුවාගේ කියනවා? උඩ පෙට්‍රල් වැදුනහම දුවන නලියන නිසා දුවන, දුවල ආයි එනවා පෙට්‍රල් ගහපු දැන්ට ඇවිල්ලා මොකද්ද උනේ කියලා බලනවා. මම හිතන්නේ අපිත් එහෙමයි. අපේ ජීවිතේ අපි කොච්චර ඈතට වටේට දිවගෙන ගියත් ආයි තමන් ළඟට තමන් ඇවිල්ලා නැතර වෙනවා. මේ ලෝකේ අපි ඇනුම් බැනුම් කියලා විශාල කම්පණයකට පත් වෙනවා. මෙයාමට බයිනවා, යාමට ජොදේ. එහෙම එකක් ලෝකේ නැහැ. ප්‍රශංසා කියලා තියෙනවා. අපි ඒ ප්‍රශංසාව කියලා එකක් නැහැ ලෝකේ. නින්දාව කියලා දෙයක්වත් නැහැ, ප්‍රශංසාව කියලා දෙයක්වත් නැහැ. මමෙක් නැත්තම් මමෙක් හිටියෝ නින්දාව කියලා දෙයක්වත් තියෙනව, ප්‍රශංසාව කියලා දෙයක්වත් තියෙනව. මමෙක් නැත්තම් නින්දාව කියලා දෙයක්වත් නැහැ, ප්‍රසංසාව කියලා මමෙක් නැත්තම් ලැජ්ජ බය දෙකම නැහැ. මොනම දෙයකටවත් ලැජ්ජත් නැහැ, මොන දෙයකටවත් බයත් නැහැ. ලැජ්ජ බය දෙක තියෙන්නේ කාටද? මමෙක් ඉන්නයිට. දැන් ඔබ 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 කැමති ලැජ්ජ බය නැති කෙනෙක් හැටියට ජීවත් වෙනද? ලැජ්ජ බය තියෙන කෙනෙක් හැටියට ජීවත් වෙනද? අවුද අපි හිතලා දෙන්නේ මේ ලැජ්ජාවයි බය තියෙන්න ඕන කියලා. ජීවිත ලැජ්ජාවයි බය තියෙන්නේ කාටද? වැරදි කාරයට. වැරදි කරන අයට තමයි ලැජ්ජාව තියෙන්නේ. වැරදි කරන අයට තමයි බය තියෙන්නේ. එතකොට ලැජ්ජ බය තියෙන කෙනෙක්ද වෙන්න ඕන, ලැජ්ජ බය නැති කෙනෙක්ද? බය නැති කෙනා. ලැජ්ජ බය නැති වෙන්න ඕන. ලැජ්ජාව නැති වෙන්න ඕන, බය නැති වෙන්න ඕන. ලැජ්ජාව නැති වෙන්න බය නැති වෙන්න ඕන. ඒකේ තුරු වැරද්දක් නැහැ. ගෑල් ළමෙක් වුණාම ලැජ්ජ බය දෙක තියෙන්න ඕන. යනකොට කියලා බන්නන්න නැහැ. මහා මෝඩ අම්මලා මේ කියන්නේ නේද? ඉතින් ඒ අම්මලා අපි ළඟ නොතිබිය යුතු දෙයක් හැදුවා. ඊළඟට ඔය දේව ධර්ම කියලාත් අපි තියෙනවා නේද? මොකද පවට ලැජ්ජාව වද ඒවා ඒ කාලේ තිබිච්ච ඒවා. ඒක සාමාන්‍ය දෙයක් පවට ලැජ්ජාව නෙමෙයි, පහට බය නෙමෙයි තියෙනවා. ඒ බය කරලා ඒක නෝ අපාය පෙන්නලා බය. ඒක හරි Hinduන්ගේ ක්‍රමය. එහෙම හදලා තමයි මිනිස්සු බය කරලා තමයි තියෙන්නේ. නීතිත් ඒකනේ ස්වභාවය. නීතිය තිර ගෙවල් පෙන්නලා එහෙම නැත්නම් තාත පය කපනවා, බිලි කපනවා කියලා පෙන්න මොකද කරන්නේ? බය කරනවා. බය කළා මිනිස්සු පාලනය කරන එක බුද්ධාගමේ බුදුහාඳුනේ නැහැ. ගෙදර අම්මල තාත්තලා ගොඩක් වෙලාවට ඒකනේ මේ කූටු පෙන්නලා නේ, පොළු පෙන්නලා තාත්තා අම්මලා බය කරන පොඩි බය කළා හන්දර. එතකොට මේ මිනිස්සු ඒ ළමයි මානසික ආතති පීඩන හට ගන්නවා. එහෙනම් බයදනේ. සරමසර තාත්තලා ඉන්න ගෙවල් වල දරුවෝ බලන්න මානසික පීඩන වල ඉන්නේ ළමයි. කො කතා කරන්න බෑ. ඒක බලාගත්තුවාට බලාගෙන ඉන්නවා. බයෙන් ඉන්නවා. ඒ වගේ ඉන්නවා. එහෙම නැත්නම් සරමසර මහත්තුරු ඉන්න ඕනලත් එහෙම තමයි. ඒගොල්ලෝ පීඩනයට අහුවෙනවා. එතකොට ඒ පීඩනයට පත් කළ කෙනෙක් දමනය කරනවායි කියන එක සාසන ධර්මය නෙමෙයි. ඔයගොල්ලන්ට පෙරේත ලෝකෙ පෙන්නලා එහෙම නැත්නම් අපාය පෙන්නලා බය කළා මේක කරනවා කියන අවබෝධය තුළ අර අත්ූපනායක ධර්මයේ කියන තැනට ආත්ම සංවේදී තැනට මිනිස්සෙක් ගෙනේම තුළ පව කරන්නේ මානසික පීඩනය මත ආත්ම සංවේදීත්වය නැති තැන සෙනෙහස දයාව ආදරය අනුකම්පාව කරුණාව මෛත්‍රිය ප්‍රේමය කියනා වූ ඔය මොනවා හරි දේවල් ඒ තියෙන ඔක්කොම නැතිලා යනවා. මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨතම ධර්මය තමයි අර අත්ූපනායක ධර්මය. තමන් උපප අත්තානං උපමං කත්වා කියපු ධර්මය. ඒක තමයි ලෝකයේ තියෙන ඉහළම ශික්ෂණය. ඉහළම ධර්මය. එතකොට මේ ධර්මය බැරිද ප්‍රගුණ කරන්න? ආගම් ජාති වර්ග කුල මල ભેද ගෝත්‍ර නැතුව බැරිද? හැමෝටම පුළුවන්. මේ ධර්ම හැම කෙනෙක්ම ඉගෙන ගන්න ඕන. මේකට ආගමක් නැහැ. මේක ආගමක් නෙමෙයි. ආගමිකයේ කියන්නේ ත්‍රස්තවාදී. හොඳ ආගමිකයේ කියන ත්‍රස්තවාදී. ඒකෙම හේතුව ඒ ආගමට ඇලෙන තරමට ਉਹ තවත් ආගම් ප්‍රතික්ෂේප කරන කෙනෙක් වන නිසා ත්‍රස්තවාදී කියන්නේ. එතකොට ආගම් දෙක දෙන්නේ එක තැන තියලා විනාඩි පහක් තියාගන්න බැරි නිසා තමයි ත්‍රස්තවාදී මනසක් කියලා කියන්නේ. ඒ නිසා හොඳ ආගමික දේශකයෙක් කියන්නේ හොඳම ත්‍රස්තවාදීෙක්. ආගමක් නැත්තම් යම් කෙනෙක් ළඟට එයා තමයි මේ ලෝකේ සාමකාමී මිනිස්සු. ජාතියක් නැත්තම් එයා තමයි මේ ලෝකේ සාමකාමී මිනිස්සු. අවසානයේ ඇවිල්ලා ඉවරලා දෙන උතුරේ අපිට මනුස්ස කම කියලා එකක් තියෙනවනේ. මනුස්සකමක් නැති වෙන්න ඕන. ඒකවල මනුස්සකම නැති වුනහම දේවකමක් ඇති වෙනවනේ. දේවකමක් නැති වෙන්න ඕන. ඊට පස්සේ දේවකමක් නැති වුනොත් බ්‍රහ්ම තලයක් අට ගන්නවනේ. බ්‍රහ්ම කමක් නැති වෙන්න ඕන. ඒකට කියනවා ගති විමුක්ත. මිනිස්සෙකුත් නෙමෙයි, දෙවියෙකුත් නෙමෙයි, බ්‍රහ්මයෙකුත් නෙමෙයි, යක්ෂයෙකුත් නෙමෙයි, පෙරේතයෙකුත් නෙමෙයි, ගාන්ධාරයෙකුත් නෙමෙයි, මොනයක් එක්වත් නෙමෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ මනුස්සකම අතහැරපු කෙනෙක්. දැන් අපි කියනවා මිනිස්සු ළඟ තියෙන හැබැයි මනුස්සකම. ත්‍රිසංකමට වඩා මනුස්සකම හොඳයි. ඒක අපි පිළිගන්නවා. ත්‍රිසණිකයට වඩා මනුස්සකම හොඳයි. මනුස්සකමටත් වඩා හොඳයි දේවත්වය. ඒකත් හොඳයි. දේවත්වයටත් වඩා හොඳයි බ්‍රහ්මත්වය. ඒකත් හොඳයි. හැබැයි ඔක්කොම නැත්තම් ඊටත් වඩා හොඳයි. තේරෙනනේ පොඩි පොඩි දේවල් කියන ඒ ඔක්කොම නැත්තම් ඊටත් වඩා හොඳ. මේ ඔක්කොම නැති තැනට එනවයි කියන එක අර මනුස්සකම හදා ගන්නවට වඩා අමාරු දෙයක්. දේවත්වය හදා ගන්නවට වඩා බ්‍රහ්මත්වය හදා ගන්නවට වඩා අමාරු දෙයක්. මොන කමක්වත් නැහැ. ඇති කමක් නැති කමක් පාළු කමක් දුප්පත්කමක් පෝසත්කමක් උගත්කමක් නූගත්කමක් මොකක්වත් නැහැ. කමක් නැහැ. ක්‍රියාවක් නැහැ. කර්මකාරක ස්වභාවයෙන් නිදහස් වෙන්න ඕන. කර්මකාරක ස්වභාවයෙන් නිදහස් වෙන්න. දැන් කර්ම කර කර තව කර්ම හොයන. දැන් දේශනයක් අහනවායි කියලා මොකද කරන්නේ? දේශකයෝ ගොඩක් දේශකයෝ කරන්නේත් ඒකයි. මිනිස්සු කර්මයට ඇදලා දාන එක. ඒගොල්ලෝ විසින් නම් කරන කුසලයයි එහෙම නැත්නම් හරි කියලා නම් කරන කර්මයකට ඇදලා දානවා නේද? ඒ ආගමේ හැටියට ඒ ආගමක පුජ්‍යලයා හිතන ක්‍රියාවලියට ඒ පුජ්‍යලයා ඇදලා දානවා. කර්මය හදනවා. එතකොට ඉන්න කර්මකාරය තව කර්මකාරයෙක් බවට පත් කරනවා. බුදුහාමුදුරුවෝ විතරයි හොයාගත්ත පින්නතුනේ මේ කර්මයේ නිදහස් වීම තුළ සැනසෙල්ල තියෙනවා. එහෙම නැතුව මේ කර්ම වලට පැටලි පැටලි වෘත වලට පැටලි පැටලි නොයෙකුත් චින්තන වලට සංකල්ප වලට පැටලි පැටලි යන ගමනේ විමුක්තිය නෑ කියලා හොයාගත්තා. ඒකෝර මේක න්‍යායක් නෙමෙයි. මේ කාර්මයක් නෙමෙයි. මේ දේශනා කරන වචන අර කහට ටික වගේ තමයි. කෝප්පෙට දැම්මා. ඒකට උණු වතුරක් කුරුවා. ඊට පස්සේ අර මණ්ඩි ටික තේ කොළ ටික එන්නේ නැති වෙන විදිහට පෙරණයකින් තමන්ගේ කෝප්පෙට පෙරා ගත්තා. ඒ වගේ මේ සායනාංශගේ වචන ටික තේ කොළ වගේ සලකන තේකොළ දැම්ම කිලෝකෝට ඒකරෝ අතුර එකතු කරා. ආයේ එක තේකොළ කෑල්ල තමන්ගේ බොන කෝප්පෙට යන්නේ නැති වෙන විදිහට පීරණය කරගන්නවා. ඊට පස්සේ ඔබ ඒ කොළෙහි තියෙන සාරය බොනවා. කොළ කන්නේ නැහැ. කොළෙහි තියෙන සාරය ගත්තා. ඒ වගේ මේ වචන කියලා කියන එක ගත්තොත් එහෙම කන්නකෝ ඒක හිර වෙනවා. ඒකේ සාරය විතරක් බොන්න වචන වීසි කරා වචන අත්හරින්. තැන මේ වචන මේ වචනම පුතංජනෙ මේ පුතංජනෙම කතා කරන වචන නෙවෙයිද මම මේ කතා කරන්නේ. නමුත් විශේෂයක් තියෙන්නේ මේ වචනයට මම ගැප් කරන සාරය වෙනස්. එනනේ බොක්ස් එක තියෙනවා. අපි රට යවන්න මේ බඩු ගන්න එක බොක්සස් තියෙන ඒවා අරගෙන නමුත් අපි බොක්ස් එකට දාන දේ අපි වෙනස්. එක බොක්ස් එකේ යන්නේ නමුත් අපි දාන දේ වෙනස්. ඒ වගේ මේ වචනේ කියන එක යමක් ප්‍රවාහනය කරන්න තියෙන කවරයක් බොක්ස් එකක් නම් ඒකට දාලා තියෙන දේ වෙනස්. අර දාලා තියෙන දේ අරගෙන අපි පෙට්ටිය විසි කරනවා. ඒ වචනේ කියන්නේ යමක් උමාරු කරන ප්‍රවාහනය කරන යම් කිසි කාරණයක්. නමුත් එහි කිසිම යථාර්ථයක් සත්‍යයක් නැත. මේ ලෝකයේ තුල හැමදේම මෙත් සහගතව බාර ගන්න බැරි කම තමයි ගස්සණය කියන්නේ. මෙත් සහගතව බාර ගන්න බෑ. ඒ නිසා හැමදේම අපිට මෛත්‍රී සහගතව බාර ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. චේතෝ විමුක්තික මෛත්‍රිය විතරයි එහෙම බාර ගන්න පුළුවන්. චේතෝ විමුක්තික මෛත්‍රියට ආවහම පින්නතුනි තමන් සතෙක් නෙමේ. තේරෙන්නේ තමන් සතෙක් නෙමේ. එයා නිදුක් වෙන්නත් ඕනේ, නිරෝගී වෙන්නත් ඕනේ, සුවපත් වෙන්න ඕනත් නැහැ. චේතෝ විමුක්තියේ මෛත්‍රියට ආවම ළඟ සත්තුත් නැහැ. ළඟ වටේ ඉන්නේ එක එක සත්තු වශයෙන් තමන්ට පේන්නේ. ඊළඟට දුර සත්තුත් නැහැ. උපදින සත්තුත් නැහැ, ඉපදෙන්නේ ඉන්න සත්තුත් නැහැ. මොකද මේ ලෝකේ සතෙකුට තමයි සතෙක් පේන්නේ. මේ ලෝකේ සතෙකුට සතෙක් පේන ස්වභාවය තියෙනවා. ඒකෝර සත්ත්ව ගතිය නැති වුණාම සතෙක් පේන්නේ නැහැ යාට. යා සතෙක් හඳුනන්නේ නැහැ. මොකද හේතුව තමන් සතෙක් නොවන නිසා. එතකොට මේ සත්ත්ව ගතිය නිදුක් නිරෝගීව සුවපත්ව තියාගන්න නෙමෙයි අපි උත්සාහ කරන්න ඕන. තමන් සත්ව ගතිය නිදහස් වෙන්න උත්සාහ කරනවා. මේගොල්ලෝ කරන්නේ මොකද්ද? ඈ මේ සතා තවන්නම සතා ගියා ගන්නවා. මේ සතා නිදුක් නිරෝගී ආදර. ඊට පස්සේ ළඟ ඇති සතා ළඟ ළඟ මිනිසුන්ට කිව්වොත් සතා කියලා කරට ඇහෙන්නේ මනුස්සයෙක් ගාලදා යතේ තියෙන එක. මම මට සතා කිව්වද කියලා ඈ ළඟ ඉන්න සත්තු කියලා ඈ. ඒ නිසා වෙනතුර මේ සත්තු සූපත් කරන්න නෙමෙයි සත්තු ගතියනේ. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්ව. මිනිස්සු සත්ව කියන ස්වභාවයේ නැමැති භවයේ වාසය කරනවා. ඒ භවයෙන් සත්ව ගතියෙන් නිදහස් වේවා. ඔන්න ඕකයි බුදුවදන. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්ව. මේක අර හින්දු අර සංස්කෘත ක්‍රමයේ තියෙන මෛත්‍රී ක්‍රම වේදයක්. මේක ඇස්සේ ගෙනල්ලා ගහුව කරුණා භාවනාව. ඒක නේද බුද්ධ ධර්මයේ කියලා ගහුව මේක ඇස්සේ නිකන්තර. ඊට පස්සේ මොකද වෙන්නේ? අර රෙදි නැතුව පාරයන් නැතුව විතරයි තියෙන්නේ. නිකන්ත ලක්ෂණ ඔක්කොම නැද්ද කියලා බලන්න. පාරට කෙල ගන්නවා. ආ තෝපි බලා රෝමෝ කොම් පාට දානවා. වැසිකිළියට ගියාම උත්‍රාකල පසු වතුර ගහන්න කියලා බෝඩ් ගහනවා. ඇයි ගහන්නේ? නිගණ්ඨාගම වතුර ගහලා යන්නේ. ඒ නිසා බෝඩ් එකක් ගන්න වෙලා තියෙනවා. මේක මෙහෙම තියාගන්න කියලා. දැන් මේවා ඉගෙන ගත්තා නම් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නෑ ඒ සත්ව ගති නැතු ගියා නම් ඔය කිසි දෙයක් වෙන්නේ නෑ ඔය නිගන්ත ගති නැතු ගියා ඔය පිරිසුදු මිනිස්සු ඉන්නවා තමගේ ගෙදර ඉස්සරහ මිදුලට කියලා ගන්නවා ඒ හැමෝම නේ ඒ නිගන්ත ගති තියෙන අය ඒ චර්යාවන් තියෙන එක පාරට ගියාම බැලුවාම තනිකර ඒක පිස්සු ලෝකයක් නේ පාර කියන්නේ මහ පුදු පිස්සු ලෝකයක් කියන්නේ කිසිම පිළිවෙලක් නැතුව ඕ ගමන් කරන වැඩ පිළිවෙලක් තියෙන සහ සකස් කිරීමක් තියෙන ඒක පාරක් තමයි මොන වෙන්නේ ඒ කොහොම හැදෙන්නේ ධර්මයේ තේරුම් ගත්තේ නැති නිසා ලෝකේ ගති ලක්ෂණ අපිට වෙනස් කරන්න බැරි එකේ අපේ ගති ලක්ෂණේ අපි වෙනස් කරගත යුතුයි. අහස වැහෙන්න කුඩයක් හදන්න බැරි එකේ අපි නොතෙමී ඉන්න කුඩයක් කියලා ගන්න එක හොඳයි. ඉතින් ඔබ නොතෙමී සිටිනවාද? රූප සංඥා ශබ්ද සංඥා ගන්ධ සංඥා රස සංඥා ස්පර්ශ වලින් ඇති වෙන සංඥා සහ මනෝ ඒ සංචේතනාවන් වලින් ඇති කරන සංඥා වල පිහිටියොත් ඔබට සැනසෙල්ලක් නැහැ. ඔබ ඉන්න ඕන කොතනද? නිරෝධ සංඥා සම්බ සංකාරයේසු අනබිරත සංඥා සියලු සංස්කාරකයන්හි නොඇලෙන සංඥා සම්බේ සංකාරා අනිච්ච සංඥා සම්බේ සංකාරයේසු අනිච්ච සංඥා එතෙන් ආවට පස්සේ එයා ඉබේම දන්නේ නැතුව ආනාපාන සති සංඥා වලට එනවා. හැබැයි මේ ආනාපාන සති සංඥාව දෙන්නේ නිරෝධ සංඥාවෙන්. නිරෝධ සංඥාවෙන් ආනාපාන සති සංඥාවට එන්න නෙමෙයි නූතනේ පුරුදු කරලා දෙන්නේ. ඔව් කෙලින්ම අර හින්දු ප්‍රමේයට ආස්වාස ප්‍රාස්වාස කරන සංඥාවට එන්නේ. ඊට පස්සේ ඒකේ ඉන්නේ පුජ්‍යල සංඥාවෙන් සහ රූප වේදනා සංඛාර විඥාන කියන පංච උපාදානස්කන්ධේ සංඥාවෙන්. එතන මම භාවනා කරනවා. එතන තියෙන මම භාවනා. කවුද භාවනා කරන්නේ? මම භාවනා. කොහේද සිත එකඟ කරන්නේ? පංච උපාදානස්කන්ධේ. අතෙන්ට ගිහාම ආනාපාන සති සංඥා එනවා නිරෝධ සංඥාවට. හැබැයි ඒක මම භාවනා නෙමෙයි. හුස්ම එනවා ඒත් මගේ නෙමෙයි, හුස්ම යනවා ඒත් මගේ නෙමෙයි. ක්‍රියාවලයක් තියෙනවා, සත්‍ය කුංජලෙත් නැහැ. දැන් මේ හුස්ම ගැනීම කියන එක කරන්න ඕන දෙයක් නෙමෙයිනේ. ඉබේම සිදු වෙන ස්වභාවක ධර්මයක්. ඒ නිසා තමයි අපි දන්නේ අපි හුස්ම ගන්නවද නැද්ද දන්නේ නැහැනේ. ඉබේම සිද්ධ වෙන දෙයක්. ඇසිදී හැලීම කියන එක ක්‍රියාවලයකට ඉබේ සිද්ධ වෙනවා. ලේ ගමනය සිද්ධ වෙනවා. හද ගැසීම සිද්ධ වෙනවා. ජීර්ණය සිද්ධ වෙන එක තියෙන ස්වභාව ධර්මයක්. ස්වභාව කාය විඥානික න්‍යායක ධර්මයක් තියෙනවා. ඒක කවුරුත් කරන්න ඕනේ නැහැ. ඒක හැදිලා තියෙන්නේ ඒක ගහට කොළටත් ඒක තියෙනවා. දැන් බලන්න ගහ කොළ නේද වැඩෙනවා, මුල් ලදිනවා, පෝර ගන්නවා, මල් පිපෙනවා. ඒක ස්වභාවික ක්‍රියාවලියක්. මේ ස්වභාවික தත්වේ පොළවේ නැති කරපු නිසා මිනිස්සුන්ට ඉතින් වතුර දාන්න වෙනවා, බෝර දාන්න වෙනවා, නොයිකුත් නොයිකුත් දෙයක් කරන්න. හැබැයි ස්වභාවික தත්වේ පොළවේ මේ විදිහටම තිබ්බනම් ඒක ස්වභාවික ධර්මයක්. ඒතකොට ස්වභාවික ධර්මයේ කිසි විදිහක බුදුරෙයක් වෙනස් කරන්නේ නැහැ. හැදෙන්නේ ස්වභාවික ධර්මයේ වෙනස් කරන්නේ නැහැ. ස්වභාවික ධර්මයේ ලෙසම තියෙනවා. අපිට අවශ්‍ය කරන්නේ අස්වාභාවික ලෙස. එහෙමත් නැත්නම් අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා න්‍යායෙන් ගත්ත දේවල් පමණ අන්න නිවැරදි කරන්න තියෙනවා. ස්වභාවික දේ වෙනස් කරන්න ඕනේ. ආදල් වහන්සේ නමක් ඔය නිරෝධ සමාපත්තියේ ඉන්නකොට පින්නතුනි හුස්ම ගන්නව දැන්. ආශ්වාස ප්‍රාශ්වාස කරනව දැන්. වට පිටාව යන එන අය පිළිබඳව ඔක්කොම දැනෙනවා. ඒ ක්‍රියාවලියක් වශයෙන් මේ ඔක්කොම අඳුනනවා. හැබැයි හෙන ගැවුවත් දැනෙන්නේ නැති තැනක ඉන්නවා. ඔන්න ඕකටයි දුටු දේ දුටු පමණයි කියලා කියන්නේ. දකින්නවා දකින්නේ ඔව් කරන්නේ කරවන්නේ විඳින්නේ විඳවන්නේ නැති තැන. සංකල්ප වලින් උදාහරණ ස්වභාවයක් එතන නැහැ. ස්වභාවික ලක්ෂණයක් මතයි මේ මනස පවතින්නේ. ඒ නිසාමයි අර නිලුම්පත උපමාවට ගත්තේ. නිලුම්පතේ බලන දිය බෝලයක් වගේ කැරකෙනවා කැරකිලා කැරකිලා ඉඳට. ඒක කරන්නේ කරවන්නේ එකේකේ නෑ. ඒක තමයි නිලුම්පතේ ලක්ෂණය. නිලුම්පතේ ස්වභාවය. එතකොට රහතුන්ගේ සිතෙහි ස්වභාවය මොකද? නොවැළීම, නොගැටීම, කුංජල රහිත භාවය. ඒක ස්වභාවික සිතක්. ඒක අධ්‍යාත්මික සිත. කන්ට්‍රෝල් කරන කෙනෙක් නෑ. පාවිච්චි මේ පාලනය කරන කෙනෙක් නෑ. පාලනය නොකර ඉන්නවයි කියන කතාවක් කරන්න. මොකද ක්‍රියාව ඉක්මවුවට පස්සේ කරන්න නොකරන්න ඕන දේවල් කියල එකක් නෑ. එහෙම දෙයක් නැහැ. දැන් ඉස්සර රහතන් වහන්සේට ඔය හොඳටම පැහැදිලි වෙනවා. ලැජ්ජබයි දෙකම දිබිලත් නැහැ. සිවුර ඔක්කොම ටික ගලවලා ගඟේ මහැලා නානවලු. ඒක ඕක දැකලා තියෙනවා විසාකා මහා උපාසිකාව. විසාකා මහා උපාසිකාවට ලැජ්ජ හිතිලා තමයි දිය සඳුවක් නියම කරේ. ඒ වෙනතර රහතන් වහන්සේට ඒක ප්‍රතිකුත් නෑ. ගඟේ මහැලා නානවා. ඉතින් අර දැනටත් ඉන්දියාවේ හැම ගමයි ඒ ප්‍රශ්නයක්. පොඩි ළමයා වගේ බහලා යන්නේ නාල පොඩට එනවා. ඉතින් විසාකාව දැක්කම විසාකාවට හරි ලැජ්ජාව වගේ දෙන්නේ නේ. විසාකාව පාරේ මෙහෙම නානන්න එපා, අපි පන්සලට එනවා. මේ යන්න දිය දඬුවක් නියම කරන්න සාහෙන අත මේ නැත්තම් මේක හරි ප්‍රශ්නයක් නේ. හොඳ නෑ නී කියලා ඉවරලා. ඒක තමයි තියෙන්නේ. දැන් ගිහින් ලැජ්ජාවක් ඇතිවර ඉන්න නිගණ්ඨය. ඒකට හේතුව ඒ නිගණ්ඨය මේ ධර්මයේ දැකලා තියෙනවා කියන්නේ ඔවුන් සංකල්පය මත එසේ ඉන්නේ. බාහිරින් ඒක නැති කරගෙන තියෙන්නේ. අධ්‍යාත්මයෙන් ඉවතලෑමක් සිද්ධ වෙලා නැහැ. ඉතින් බාහිරින් ඉවතලෑම කියන්නේ එකක්, අධ්‍යාත්මයෙන් ඉවතලෑම කියන්නේ එකක්. බාහිරේ සම්මුතියක් විදිහට ඒ විදිහට තබලා අධ්‍යාත්මයෙන් සියල්ල ඉවතලෑම. ඔබ කාන්තාවක් විදියට හිතන කම්ම කාන්තාවකට අදාළ ගැටලු ඔබට ජීවිතේ ඇති වෙයි. ඔබ පුරුෂයෙක් හැටියට හිතන තාක් කල් පුරුෂයෙකුට අදාළ වෙන ගැටලු ඔබට තියේ. හැබැයි ඔබ ස්ත්‍රියක්වත් පුරුෂයෙක්වත් කිසිවෙක්වත් නොවන තැන ගැටලු හටගන්නේද? ගැටලු හටගන්නේ නැහැ. කාන්තාවක් හැටියට බලන තැන ඉඳන් බැලුවොත් එහෙම ඔව් පිරිමි කියන දෙය ඒක පිරිමියෙක් කියලා බෙන් පටන් ගන්නවා. ඒක පිරිමියෙක් කියලා දැන ඉඳන් බලන්න ගියොත් එහෙම කාන්තාවක් දෙය එයා කාන්තාවක් කියලා බෙන් පටන් ගන්නවා. එහෙම ගැත්තියද කලාතුරකින් ඉතින් ස්වභාව ධර්මයේ තුලින්ම ඉන්න එහෙම අඳුන ගන්න බැරි අය නේද? මේ මම හිතන දැන් රාජ්‍ය තන්ත්‍රයේත් ඉන්න ඉස්සෙල්ලා පිරිමික් වගේ ඉඳලා පස්සේ කාන්තාවක් වගේ වෙලා වෙනෙලතල සාමන්තර මොනවා හරි දරන රාජ්‍ය නායකයෙක් ඉන්නවා. ඒ වගේ ලිංග ප්‍රභේදන ලොඩා ප්‍රශ්න තියෙන අය තමයි ගොඩක් ඉන්න මේ වෙනකොට රට කරන අය. ඒ වගේ මේ හරි පස්ස තියෙන අය ඉන්නවා. ඒක බහුතිකව. ඒක ස්වභාවය බහුතිකව තියෙන දෙයක්. මේක අධ්‍යාත්මිකව. මේ අධ්‍යාත්මික සංඥාව එයා වෙනස් කරගන්න තැනින් තමයි ලෝකේ හැම දෙයක්ම වෙනස් වෙන්නේ. සඤ්ඤා උපාදානය කරගන්න ක්‍රමයට තමයි ලෝකෙ හැදෙන්නේ. ඒක තමයි හැදෙන්නේ. දැන් සමහර අය මොකක් හරි හේතුවකින් පුරුෂ පාර්ශවය අප්‍රිය වෙන සඤ්ඤාවක් හදාගත්ත ගමන් එයාට අප්‍රියයි. කියා කැමති නෑ. ඒකෝ මහා ජීවිතේ ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේ දේවල් නොයෙකුත් දේවල් හට ගන්න. මොකක් හරි හේතුව ඒක ජීවිතේ එක තැනකදී සිද්ධ වෙච්ච අපාවීමක්. ඒකම මේ වගේ තමයි ඔක්කොම කියන අදහසක් හට ගන්නවා. ඒ පිරිමිත් එහෙම හිතනවා. එයා හදා ගන්න සංඥා තුන නොයෙකුත් විදියයි. අනේක ආකාරය නානත් සංඥා. හැබැයි හැම කෝණයක්ම ස්වභාවික දෙයක් නෙමෙයි පුජ්‍යලයා විසින් හදා ගන්න දෙයක්මයි. පැහැදිලි කරන්නේ පුජ්‍යලයා යම් සංඥාවක් හදාගත්තොත් ඒ සංඥාවට අනුව පේන බවත් පුජ්‍යලයා සංඥාව නිරෝධ කරගත්තොත් ඔය සියලු සංඥාවන් වලින් නිදහස් වෙනවා ගැත් තමයි පැහැදිලි කරන්නේ. ඉත්තිභාවෝ කිං කෛරා චිත්තම්මි සුසමාහිතේ ඥානම්මි වර්තමානම්මි සම්මා ධම්මං විපස්සතෝ. ස්ත්‍රී භාවයෙන් නිදහස් වෙන්න හිත හොඳින් සකසා ගන්න, ඥානය හොඳින් වඩා ගන්න, සම්මයන් ධර්මය අවබෝධ කර ගන්න, සම්මා ධම්මං විපස්සතෝ. තමන් ඉත්‍ත්‍යයක් තමන් පුරුෂයෙක් කියයි කියා යමෙක් හිතනවා නම් ඒක මාර දෘෂ්ටිය, වැරදි දෘෂ්ටිය. මේ ලෝකේ ඉත්‍ත්‍යයක් පුරුෂයෙක් නැත. අෂ්ටපුරුෂ පුද්ගල කියන තැනට ඒක ඉත්‍ත්‍ය නාම පදයක් දාලා නැහැ. ස්ත්‍රී පදයක් දාලා නැහැ. අෂ්ටපුරුෂ පුද්ගල කියන එක දෙයක් නෑ. ඔක්කොම එතන නෑ. මොකද හේතුව මේ අෂ්ටපුරුෂ පුද්ගල කියන තැනට ස්ත්‍රී පුරුෂයෝ එන්නේ නැති නිසා. රහත් භූමිය තුල ස්ත්‍රී පුරුෂයෝ නැහැ. දැන් ඔබ ඉන්නේ කොතනද නැද්ද කියලා ඔබට තේරුම් ගන්න පුළුවන්කම ලැබේ. ඔබ ස්ත්‍රියක් හැටියටද මේ ලෝකයේ දකින්නේ පුරුෂයෙක් හැටියට? මම ඒ දෙක විතරක් කියන්නේ මෙතන නපුසකය නැති නිසා. නපුසකයට නිවන් දකින්න බෑ. ඒකට හේතුව එක්ක ස්ත්‍රියක් වෙන්න ඕනේ, එක්ක පුරුෂයෙක් වෙන්න ඕනේ. නපුසකය කවලන්නේ චින්තනයේ කවලන්. දෙකටම නෑ. පාර යන කොටත් එහෙම දෙකටම නෑ. ගෑණියෙකුත් නෙමෙයි පිරිමියෙකුත්. කතා කරත් එච්චරයි. දෙකටම නෑ. මම හිතන්නේ සාසන ධර්මයේ එහෙම ආයත ඉඩ අඩු. පොදු චිත්ත ධාරාව එක විදියකින් එයාගේ ගමන් කරන්නේ නැති නිසා ඒගොල්ලන්ට නිවන් දකින්න එක හරි අඩුයි. සමහන කමට උනත් දන්නේ ඒ වගේ අඩුපාඩුකම් තියෙනවා. ආර්ය භූමියටපත් වුණාම ආර්ය භූමිය තුල වාසය කරන එක, ඒ ආර්ය භූමිය තුල වැඩෙන එක, තමගේ කාර්යය. සංඥාවට බැස ගන්න දිතාකල් ඔබ ආර්ය භූමිය වැඩි. සංඥාවට බැසගත්ත සැනින් ආර්ය භූමිය අතුරුදහන් වෙනවා. ඇයි? ඇයිතර ඉඳලා සංඥාවනි වැඩෙන්න පටන් ගන්නවා. හැබැයි ආර්ය භූමිය අවබෝධ කරගත්ත කෙනෙක්ගේ ආර්ය භූමිය නැති වෙන්නේ නැහැ. ආර්ය භූමිය මේ විදිහට තියෙනවා. නමුත් එයා ආර්ය භූමිය බහැරව වාසය කරනවා. එයාට තියෙනවා බහැරව වාසය කරන. දැන් ගිය අක්කදා ගන්නවා. ගිය ඇතුළේ එයා ඉන්නේ නැහැ. මොඩ එළියට යනවා. එළියට ගියාම තියෙන ඒ වටපිටාව යට තේරෙන පටන් ගන්නවා. දැන් සංඥාවල් නොමැති තැන ඉන්නවා. නමුත් සංඥාවල් තේරුම් ගන්න ඕනකට ආවම තේරුම් ගන්න පුළුවන්. ඒසා සාමාන්‍ය විදිහට දැකීම හා විශේෂයෙන් දැකීම කියන මේ ආකාර දෙකම මේ ආර්ය ධර්මය තුළ ජීවත් වෙන කෙනා දන්නවා. සාමාන්‍ය පුද්ගලයෙක් වශයෙන් බලද්දි මේ දිහා බලන විදියත් ආර්ය ශ්‍රාවකේ හැටියට බලන විදියක් කියන දෙකටම බලනවා. මාත් දකිනවා මගේ ඒ කාලේ තිබුණු චින්තනයත් එක්ක බැලුවනම් මේ කාරණේ දිහා මේ විදියට බලයි. ආර්ය ධර්මයත් එක්ක බලද්දි මේ කාරණේ දිහා මම මෙන්න මේ විදියට බලයි කියලා පැති කඩවල් දෙකක් එහෙම කියනවා. ඒකෝර යා තේරුම් ගන්න විතරම ආර්ය භූමියේ දැක්ම නිවැරදි. ආර්ය භූමියේ දැක්ම ශාන්තයි. ආර්ය භූමියේ දැක්ම යහපත් කියලා මේ මාර්ගය තමන් කරනවා. ගති පුරුදු වශයෙන් ආපු අය ඉන්නවද නේද? දැන් සමහර අය ඉන්න ඕන ද්වේෂ චරිතයක් තිබිලා ඕන නිවන් දකිනවා. යටි උගුල්ලා දෙන, නූල්ලා දෙන ඉන්දියාටින් ඉන්දරයන් යන චරිත තිබිලා. ඉතින් අර ඒ වයින් 100%කට වැඩි ප්‍රමාණයක් ධර්මයේ දකිනකොට නිවෙනෝ. ඒ වුණත් යන්තම් හරි ඒ ගති ප්‍රකට වෙනෝ ඒ අයගේ ජීවිතවලින්. ඒකට හේතුව පුරුද්දනේ. කියන්නේ ජොබ් එක වෙනස් කරයි කියලා මිනිස්සුන්ට එක පාටම අර පුරුද්ද වෙනස් වෙන්නේ නෑ. දැන් අර ඉස්සෝ වැඩේ විකුණන එක මිනිස්සේ ඒ ඉස්සෝ වැඩේ කයින් කළා ඒ මිනිස්සේ මේ කන්ඩක්ටර් ජොබ් එකකට ආවා. ඒ මනුස්සය කියාගෙන යනවා හෝමාගම පන්නුපිටිය නුගේගොඩ පිටකොටුව කොටුව ඉස්සු වඩේ කියලා ගහනවා. ඒක තමයි ස්වභාවය. ඒක තමයි කතාවේ හැරි වරුදු වුණාම නේද? මම මේක කරලා අහවර වෙලා මම මේක කළයි කියලා හිතන මොකද වෙන්නේ? ඒ වගේ ඒ කතා වරුදු වෙනවා. දකුණු බලාතේම කරන්න යනකොට නේ මක්කයි කරන්නේ. ඔක කරලා ඉවර නැත කියලා අන්න ඒ වගේ දේවල් තමයි පුරුදු වෙන්නේ. පුරුදු ගති අනිවාර්යෙන් යනවා. ඒක කියනවා ගති පුරුදු වාසනා ගුණ. පුජ්‍යල සංඥාවේ දෙන අඩුව දකින්නේ නැතිකම. පුජ්‍යල සංඥාව කෙරෙහි පංච උපාදානස්කන්ධය කෙරෙහි කලකිරෙන්නේ නැතිකම තියෙන ලොකුම ප්‍රශ්නේ. පුජ්‍යල සංඥාව කෙරෙහි එහෙවත් එහෙම නැත්තම් පංච උපාදානස්කන්ධය කියන්නේ නේද පුජ්‍යල සංඥාවටනේ. ඒකට කෙරෙහි කලකිරෙන්නේ නැතිකම තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඒක කෙරෙහි කලකිරෙනවා නම් සෑම විටම දර්ශනයේ නොනේ පුඤ්ජලේ හැටියට අවදි වෙන්නේ නැහැ. ඕනම සංඥාවක් මගේ කරගත්තාම මගේ නෙමෙයි කරගත්තාම මගේ. අපි සම්මුති පරමාර්ථ දෙපැත්තකින් බලන්න ඕන. සම්මුති පරමාර්ථ දෙපැත්තකින් බලලා සම්මුති ආකාරයෙන් පුජ්‍යල සංඥාව සහිත මිනිස්සුත් එක්ක වැඩ කරද්දී ඒ විදියට බේර ගන්න ඕන. නැත්තම් තාට්ටෙන් බේර ගන්න බෑනේ. ඒ නිසා අධ්‍යාත්මික දර්ශනය තුළ තමන් ඉන්න ඕන තැන තමන් පුජ්‍යල සංඥාවෙන් තොරව වාසය කරනවා. නිවන් දකින්න කුමක්ද කළ යුත්තේ? කළ යුත්තේ කිරීම අත්හරින්නවා. මොනවායි කළ යුත්තේ? නිවන් දකින්න කරන්න දෙන එකම දේ තමයි කිරීම අත්හරින්නවා. එතකොට කියයි ඔය අකිරියාවාදී නෑ. අකිරියාවාදී කියලා එක පාට එතෙන්ට බැහැ ගන්න එපා. ඒ පුඤ්ඤල මමත්වයෙන් යුක්තව නම් එතෙන්ට තමයි යන්න තියෙන්නේ. නමුත් ක්‍රියාවත් හරිනවයි කියන දන අකිරියාවාදියක් නැහැ. අකිරියාවාදී නම් එතන ඒකත් අපි අත්හරින්න ඕන වෙනවා අනිවාර්යයෙන්. දැන් ඔළුව බැලන්ස් කරගන්න පුළුවන් ද නියම තැනට? ඈ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කිරියාවාදීකෝ අක්‍රියාවාදීකෝ නොවේ. දැන් ওই මහා ලොකුණු බුදුහාමුදුරුව අරුණා කරගෙන බුදුහාමුදුරුව අගය කරගෙන බුදුහාමුදුරුව උතුම් කොට ගායනා කරගෙන ආපු මේ රටේ පිබිදිච්ච හාමුදුරු ටිකක් ඉන්නවා. දැන් ඒගොල්ලෝ ඒ තැන්වල කරන්න මොකද්ද කියලා මට බලන්න ඇවිල්ලා කියන්නේ. කට්ටියම දේවහල සම්ප්‍රදායයට සහ බ්‍රහ්ම ලෝක දිව්‍ය ලෝක වලට ගිහිල්ලාද නැද්ද? ගිහිල්ලා. ඒ කාලෙට මාකට් කරන්න පුළුවන් කවුද කියලා හොය හොයා මාකට් කරනවා. අනේ කෙනෙක් ගටිකාර බ්‍රහ්මයා මාකට් කරනවා. තව එක්කෙනෙක් බැලුවා මාතෘ දිව්‍ය රාජයා මාකට් කරනවා. එතනත් බැරි වුණාම මේ කවුද මේ රාවණ රජුව මාකට් කරනවා. දැන් මේ දවස්වල සැහැන්න ලොකු මාකට් එකක් තියෙනවා යන්නේ. ඇයි මම් මුලා වූ එකගෙන් මඟ දැනගන්නීමට නොහැකිය. එයා මොනවා හරි හැමදාම මිනිස්සුන්ට පටව මිනිස්සුන්ව වෙහෙසටපත් කරනවා මිසක් විවිධ මන්මාවත් ඔහේ හිතන පරිදි තැන් පාරවල් කියනවා මිසක් එක්කෝ එයා දැනගන්න ඕන මම පාර දන්නේ නැහැ කියලා එක්කෝ එතෙන්ට යන අය දැනගන්න ඕන මේ හාදය පාර දන්නේ නැහැ කියලා. ඒ නිසා වටේ කරකවව වටේ කරකවව මොනවා හරි කියව ඉන්නවා. හරි ඍජු මාවත මේක අවුරුදු ගානකට කලින් කියපු වචනයක්. මේක දැන් කියන්න තිබෙන එකම පාර එකම දේ කියන්නේ අවබෝධයේ පිණිස. ආය වෙන වෙන මාවත් නැහැ. මටත් තිබ්බ දෙ මාකට් වෙන දෙයක් අල්ලගන්න. එහෙම දෙයක් නැහැ. අතීත බුදුවරු දේශනා කරපු වර්තමානයේ ගෞතම බුදුහාමුදුරු දේශනා කරපු අනාගතයේ මෛත්‍රී බුදුහාමුදුරු සහ අනාගතයේ බුදුනොත් කෝටිය ප්‍රකෝටියක් බුදුවරු ඉන්නවනේ. ඒ අය දේශනා කරන දේ තමයි එකම ධර්මය. නැහැ බුදුවරයෙන් බුදුවරයකට ධර්ම වෙනස් වෙනවද? නැහැ එකම ධර්මය. රහතන් වහන්සේගේ රහතන් වහන්සේට ධර්ම වෙනස් වෙන්නේ එකම ධර්මය. මෙන්න මේ සද්ධර්මයත් එක්ක නැගී හිටින කෙනෙක් විතරයි ජීවිතේ ලස්සනට දකින්නේ. පින්නතුනි වචනින් වචනේ උගන්න උගන්න ඉගෙනගෙන ඉගෙනගෙන යන කෙනෙක් නෙමෙයි. එයා දැකලා වැඩ කරන කෙනෙක් බවට පත් වෙනවා. ඇස්තති මිනිස්සෙක් කරනවා. එයා දැකීමෙන් එයාගේ ප්‍රශ්න निराකරණය කරගන්නවා. එයා දැකීමෙන් එයාගේ වැඩ එයා සාර්ථක කරගන්නවා. දැකීමෙන් නිර්මාණශීලී වෙනවා. ඒකයි වැඩේ. දැන් මෙතන අම්මලා තාත්තලා ගොඩක් ඉන්නවා. මම අහන්න කැමතියි ඕගොල්ලෝ දරුවන්ගෙන් සැලකුම් බලාපොරොත්තු වෙමින් ඉන්නවද කියලා. දරුවෝ මට සලකයි, දරුවෝ මන් දිහා බලයි, දරුවෝ මට උදව් කරයි කියලා බලාපොරොත්තු වෙමින් ඉන්නවද? ඒ සියලුම අම්මලා තාත්තලා පොලිකාරයෝ ඒ සියලුම අම්මලා දාතල පොලිකාරයෝ. ඒ කියන්නේ පොලියට මම ඔබ හදලා දෙන්නේ. ලොකු වුණාම මට පොලිය ගෙවපන්. එහෙම ඉන්න එපා. එහෙම කඩේට කරන්න එපා. මඩ වුණා දායකයෝ සැලකුවා නොසැලකුවා මම බලාපොරොත්තුෙන් ඉන්න ඕනේ. එවල මාත් පොලිගාරයෙක් වෙනවා. මම බලාපොරොත්තු වෙමින් ඉන්න ඕනේ. ඒක ස්වභාවය. හැමදේම හොඳයි. හොඳට සිද්ධ වෙයි. ඔය පීඩනේ මම ධර්ම අවබෝධය ඇති වෙන්නට කලින්ම පිළිතුරේ තේරුම් ගත්ත දෙයක් තමයි. මේක හරි පීඩනයක් මේ ලැබීම හා නොලැබීම අතර තියෙන මහා ඝෂ්ඨනයක්. මං හදාගත්ත පොඩි සංකල්පයක්. මොකද්ද? මට ලැබෙන දේ මේ ලෝකේ කාටවත් වළක්වන්න බෑ. ඒක මට හම්බ වෙනවා. මට නොලැබෙන දේ කාටවත් මට ලබා දෙන්නත් බෑ. ඒක මට නොලැබෙන දෙයක් මයි. ලැබෙන දේ ලැබුණා වේ, නොලැබෙන දේ නොලැබුණා වේ. ওই දෙක අතරේම මන් නැහැ. කියනසනේ නැගිට්ටා. නැගිට්ටාම හරි සැහැල්ලුයි. සැහැල්ලු නැද්ද? සැහැල්ලුවත් දැනෙනවා. ඒ වගේ වැකියකින් තමයි හොල්ලදී අපි නැකිටලා මේ සමාජය දිහා බැලුවේ. නැත්නම් හරි කම්පනනේ. හරි එක අර සැලකුවනේ. අර දරුවා මේක එක්කෙනෙක් හොඳට සලකනවා, අනිත් එක්කෙනා සලකන්නේ නැහැ. නේ දරුවන් අතර වුණත් ගණන් හදනවා. අරයගෙන් මට මෙයා ලංකන, මෙයාගෙන් මට මෙච්චර හම්බුණා කියලා. එක්කෝ සැලකුම් බලාපොරොත්තුෙන් පොලියට දෙනවා, මෙයා තමයි මට වැඩි හිතවත් ළමයා කියලා ඌටම ගොඩ ගන්න. ඌටම ගොඩ ගහලා ගොඩ ගහලා පස්සෙ බලනකොට ඌ සලකන්නේ නැහැ. පදවන උදව් කරේ වෙනේකට සැලකුම් ගන්න වෙන තව එකකින්. ඒකෙන් ඊට වැඩිය හොඳයි තමන් බංකුවතේ සල්ලි ටිකක් දාලා ඉතුරු කරගන්න එක. කාගවත් සැලකුම් ලබා බලාපොරොත්තුෙන් පොලියට දෙනවට වැඩිය හොඳයි. මේ තක්කේතක් ගන්න, ප්‍රයත්නක් හදා ගන්න, තමන්ගේ ජීවිතේ සකස ගන්න හදන්න. බලාපොරොත්තුෙන් හිටියොත් එම ලොස්. එහෙම උතර යතුරක් හදලා කරේ දාගන්න තමයි ඉන්නේ. සැලකුම් ගන්න නේ. මේ දීපලවලට තියෙන මේ සමාජගත පස්ස දිහා බැලුවහම පින්නතුනි හිතනවා මේ මිනිස්සු මිනිස්සුද කියලා හිතනවා, මිනිස්සුද කියලා හිතනවා. කරන වැඩ දූ දරුවෝ මෝපියන් කරන වැඩ දේවල් දහා බලනකොට දේවල් ටික ලියා ගන්නකම් උස්සන් යන වේගෙදරට උස්සන් ගිහලා ටික ලියාගත්තකම ආයෙ ලෝල කණින් දෙදරට නයිකුත් ප්‍රශ්න. එහෙම නැත්නම් අවසානයේ ඔක්කොම සාතු සප්පායම් කරලා මැරෙන්න ඕන මෙන දීලි දූල අරන් යන තර ගෙදරට අරගෙන ගිහිල්ලා වැඩේ කරගන්නවා. ඒ හේතුව මේ සමාජය තුළ අවබෝධය ඇති වෙලා නැහැ. මේ ධර්මයෙන් සැනසීම තියෙනවා කියන කාරණේ ඔවුන් හිතන්නේ ධන සම්පත් වලින් සැනසීම තියෙනවා. ධන සම්පත් වලට මේ සමාජයේ මිනිස්සු ලෝකයේ අය ගෞරව කරනවා. ඒ ගෞරවය ගෞරවයක් කියලා පිළි අරගෙන තියෙනවා. ඒක ඉතින් අනිවාර්යෙන් අපි තේරුම් ගත යුතු කාරණයක්. එහෙම නෙමෙයි. ඒ නිසා මේ ලෝකයේ තියෙන ලොකුම දායාදය, ලොකුම සම්පත, ලොකුම වටිනාකම සද්ධර්මයයි, ඥානයයි. නත්ති පඤ්ඤා සමාලෝක. ප්‍රඥාව ඇරෙන්න තව ලෝකයක් මේ ලෝකෙ නැහැ. දිට්ඨිංච අනුපගහම. දෘෂ්ටි ගන්න එපා. දෘෂ්ටි ගත්තොත් මොකද වෙන්නේ? ඔබ දුස්සීල වෙනවා. දෘෂ්ටිගත මිනිස්සෙක් කියලා කියන්නේ දුස්සීලයි. ඇයි? එයාලා ලෝභය, ద్వේෂය, මොහය ක්‍රියාත්මක වෙනවද නැද්ද? දැන් ආගමක දෘෂ්ටි තියන අය මොකද දුස්සීලෙ නෙමෙයි. ප්‍රචණ්ඩයි. ඒකයි මම කියන්නේ ආගමික කියන්නේ ත්‍රස්තවාදී කියන්නේ ඕකයි. ජාතික දෘෂ්ටි තිබුණොත් එහෙම මොකද වෙන්නේ? ත්‍රස්තවාදී වෙනවද නැද්ද? ත්‍රස්තවාදී වෙනව නයි බෝම්බහුව වෙලා තියෙනවා දැන් දැන් මොකද? ඒ වගේ තමයි. දෘෂ්ටිගතයි. ඒක තමයි ස්වභාවය. හැබැයි මේ දෘෂ්ටිගත තත්ත්වය තමයි වේගෙන් පතුරවන්න පුළුවන්. නිර්මාණශීලීව ලෝකයේ එළි දකින්නේ සත්‍යයට වඩා බොරුව. නිර්මාණශීලීව යන සත්‍යයට වඩා බොරුව තමයි වේගවත්. අපි කිසිම දේශනයක් ඉගෙන ගත යුතු නැහැ. අපේ ගැටලු අපි විසඳ ගත යුතුයි. එතන ඔබ ඉන්න අපි මොනවා හරි දේශනයක් ඉගෙන ගත්තයි කියලා ඔබට ඇති පළක් වෙන්නේ නැහැ. ඔබේ ගැටලු ඔබ විසඳගන්නේ නැත්තම්. ඒ කියන්නේ දැන් ඔන්න ඔබ රෝගියෙක් හැටියට වෛද්‍යවරයෙක් ළඟට යනවා. වෛද්‍යවරයා ලෙඩ ටික ඔක්කොම පොලිමේ වාඩි කරලා මොනවා හරි ලෙඩ පිළිබඳව ලයිස්තුවක් කල්පැලියගෙන උගන්වනවා. මං අහන්නේ අර කට්ටියක ලෙඩ සනීප වෙනවද? ලෙඩ සනීප වෙන්නේ නැහැ. ඒව නැත්තම් ඔක්කොම දෙනාට කියනවා එක ලෙඩක් එක බෙහෙතක් බොන්න කියලා. ඒත් ලෙඩ සනීප වෙන්නේ නැහැ. ඒව නැත්තම් ඔක්කොම කියනවා මේ තියෙන ඔක්කොම බෙහෙත් වට්ටෝරු ටික බොන්න කියලා. ඒත් ලෙඩ සනීප වෙයිද? වෙන්නේ නැහැ. ඒ සාරෝගියා පරීක්ෂා කළා. අදාළ කෙනාට අදාළ බෙහෙත ලබා දීමෙන් පමණක් රෝගියා සුවපත් වෙනවා ඇති. ඉතින් විශේෂයෙන් මෙතන ඔබ ටිකක් අඳුන ගන්නවා ඔබේ ලෙඩ. ඉතින් ලෙඩේ පිළිබඳව ටිකක් ප්‍රකාශ කරන්නේ ඔබ නෙමෙයිද වෛද්‍යවරයා ළඟට ගියාම? මම ડોක්ටර් මගේ බඩ කැක්කුමක් තියෙනවා. මොන වගේද? වමනේ දෙක. වමනේ නෑ. බඩ පුරව දාලා ඕක කියන්නේ නැහැ. ඒක වෛද්‍යවරයා නෙමෙයි ලෙඩ ගොඩක් කියන්නේ තමා. වෛද්‍යවරට ලෙඩ ගොඩක් කියන්නේ තමා. ඊට පස්සේ වෛද්‍යවරයා ටිකක් තේරුම් ගන්නවා පරීක්ෂා කරලා. ඒකත් එයාගෙන් විමසලා. ඒ වගේ මම හිතන්නේ මේ මානසික විසඳුම තුල ගොඩක් ලෙඩ ඔබයි හොයාගන්න. අපි ටිකක් පරීක්ෂා කරලා කියනවා. අපි ඒ තියෙන දේවල් ටිකට බෙහෙත් ටිකක් දෙනවා. ඉතින් සමහර අය බෙහෙත් ටික මාත්‍රාවට හරියට ගන්නවා. සමහර අය ඒක මාත්‍රාවට ගන්නෙ නෑ. ඒකට ලෙඩේ හරියට සනීප වෙන්නේ නෑ. දැන්මනේ ඒ ට්‍රේනින් ડોක්ටර්ස්ලා ළඟට එහෙම යන්නේ පරිස්සමෙන්. කොල්ල ටික එකතු වෙලා ටෙස්ට් කරන්න බේන් දෙනවා. පස්සේ කියනවා මම ඒක නිකන් ටෙස්ට් කරන්න දුන්නේ, දැන් මේක අරන් බලන්න කියනවා. ටෙස්ට් කරලා ඉවරනකොට මිනිහා ඉවරයි. එල්ලාරි පරිස්සම් කරනවා. ඒ වගේම සෑහෙන කාර්ය බහුල ડોක්ටර් කෙනෙක් ළඟට ඡන්ද එපා. මොකද මිනිස්සෙගේ ඔළුව විකාර වෙලා තියෙන්නේ නිදහසක් නැතුව. ඊටමිට වැඩි හොඳයි ටිකක් මැදිහත් කෙනෙක් ළඟට ගියාම එච්චර ගානක් තර නැති කාර්ය බහුල නැති. ඒ දෙකම තියෙන කෙනෙක් ළඟට ගියාම දැන් තන් ડોක්ටර් ඊළඟ ඉස්සල්ල ලෙඩාගේ ලෙඩේට බේත් දෙනවා මේ දැන් ආපු ලෙඩාට. ආවසියට දුන්නාම යනෝ කාට ඔලුව කැක්කමද තියෙන්නේ කියලා. නෑ නෑ මට බඩේ කැක්කමක් නෑ, මේ ඔලුව කැක්කමට සීල් තියෙන්නේ විදිහට. වඩ වත් වෙනවා. එසයි ඒකත් පරිස්සමෙන් අපි තේරුම් කරගන්න ඕන. ඉතින් මේ අවදිය සතිය තාම වැදගත්. ඉතින් අපේ මේ හිතේ සමාහිත බව කියන එක ඇති වෙන්නේ පින්නතුනේ කාරණා හතක් එකතු වෙන්නේ. සම්මා සමාධි කියන එක හටගන්නේ කාරණා හතක් එකතු වෙන්නේ. මොන කාරණා හතද? පහළ තියෙන අනිරුත් කාරණා හත. අටවෙනි එක නෙනේ සම්මා සමාධි. ඒ සම්මා සමාධි කියන එක එයි. ඒ නිසා ලෝකේ මීට වඩා නමක් නැහැ. ලෝකේ ශ්‍රේෂ්ඨ නමක් නැහැ දාන්න. ඒ නම මේ ආයතනයට අපි දාන දෙනවා. සම්මා සමාධි. අර මොන නම් තිබ්බත් මේ නම ඒ නම් අතර රාජකීය නම. මේ විහාදයක් කාටවත් ලෝකේ දාන්න බෑ. ඉතින් රහතුන් වැඩි මග ඔස්සේ යන්නට නෙමෙයි රහතුන්සේ වඩින්නට, මාර්ගඵලලාභීන් වැඩි මග ඔස්සේ යන්නට නෙමෙයි මාර්ගඵලලාභීන් ලෙස වඩින්නට මග පෑදෙනවා ඔබට. තීතාම සම්මර්ෂණය කරලා නිරෝල් කරලා තේරුම් ගන්න ධර්මයක් පිළිතුරට ලැබිලා තියෙනවා. ඒ ධර්මයේ සැනසිල්ල ටික 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 දෙන ලබනවා. ධර්මයේ තේරුම් ගත්තොත් හරි මගේ කියලා ආයි මාර්ග දෙක තුනක් හතරක් පහක් ඔළුවේ තියා ගන්න නැතුව එකම මග තුල හරියට වැඩෙන්න ඕන. එතනින් මුළු ලෝකෙම ඔබට දකින්න පුළුවන්. මල්ලඟ නැහැ පින තුනේ අර වරුණා ගොඩක් මේකේ ස්වභාවයන් සමට පිටා වරුණා ගොඩක්. ඒ ඔබට මග සාධනෝ කන්ද මුදුනට නගින්න. කන්ද මුදුනට නැගගෙන යන්න. ඊට පස්සේ කන්ද මුදුන තුල ඉඳගෙන ඔබ දකින්න ඉගෙන ගන්න ඕනේ නෑ ඒකට. ඒකයි වැදගත්. මම කැමති නෑ මම ඉන්න තැන ඉඳගෙන ඉන්න තැන විදියට පේන දේවල් මේවයි කියකිය ඔබට කියන්නේ. ඒ කියන්නේ කෙනෙක් දුර ගමනක් යන ලෝකාන්තයට යන කෙනෙක්. ලංකාවේ තියෙනවානේ. එතෙන්ට ගිහලා ඔබට කෝල් එකක් ගන්නවා. ටෙලිෆෝන කොහෙද ඉන්නේ? ලෝකාන්තේ. දැන් යා ලෑස්ති වෙනවා. එතන ඉඳන් ලෝකාන්තේ හැඩ වටපිටාව කියන්න. මෙයා ගිහිල්ලා නැත්තම් කොයි වෙලාවකවත් කවදාවත් ගිහිල්ලා නැත්තම් කොච්චර කිව්වත් එයා මවා ගන්න එයා දැකපු ඕ කඳු ගැටවල හැටියට ස්වභාව ධර්මයට හැටියට තමයි එයා ලෝකාන්ත දකින්නේ. ඇත්තට තේරෙන්නේ. ඒ නිසා නිර්වාණය පිළිබඳව සංකල්ප ඇති කරගෙන කෙනෙක් ඉන්නවනะ ඒ සංකල්පය අල්ලගෙන ඉන්නවනะ කරුණා කරලා තේරුම් කරගන්න ඔය සංකල්පය වැරදි. නිවන් ධර්මයේ දැක්කේ නැතුව සංකල්පයක් විදිහට අල්ලගෙන ඉන්නවනම් කරුණා කළා ඒක තේරුම් ගන්න ඔබ ඔය ඇති කරගත්ත දේ වැරදි සංකල්පේ වැරදි. ඔබ හිතන එක දෙයක්වත් නෙමේ ඔබට ඉෂ්ට වෙන දවසට ඔබ දකින දවසට අකීටි. ඉතින් මේ ඔබේ මේ ධර්මයේ ඔබේ ජීවිතය ලස්සන කරගන්න උපකාරක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදාම තිරුවන් සරණයි.